SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ අලුතින්ම සිදුවෙන තොරතුරු යාවත්කාලීන කිරීමේ පරමාර්ථයෙන් තමයි අපි එහෙමනම් අදත් සූදානමින් සිටින්නේ. ලෝවට විශේෂංගෙන් ඔබට ලෝකයේ පුරාම මේ වෙනකොට සිදුවෙන අලුත්ම තොරතුරු පිළිබඳව විස්තර ඔබට අරගෙන ඉන්න. දැන් ඊයේ නිමාවට පත්වුණු ආසියාන් සමුළුවෙන් අද කතාබහ පටන් ගන්න මම කැමති. අපිට ඊයේ දවස වෙනකොට ඔස්ට්‍රේලියානු සෑම මාධ්‍යක්ම වගේ වාර්තා කළා. ආසියාන් සමුළුවට සහභාගී වෙලා හිටියේ ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්. වසර 2018 දී විශේෂිත ආසියාන් සමුළුවක් සඳහා අග්නිදික ආසියාන් රටවල නායකයින්ට විශේෂිත ආරාධනාවක් කරනවා කියලත් යම් කිසි වූ විශේෂිත සඳහනකුත් කරා. ඒකත් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. දැන් මීට අමතරව මුලින් අපි විමසලා බලමු ආසියාන් සමුළුවේ පරමාර්ථ සහ මේ වෙනකොට නිමාවට පත්තුන සමුළුවේ විශේෂිත කරුණු කාරණා විදිහට අපිට දැනගන්නට අවශ්‍ය වෙන කරුණු මොනවද කියලා. ඊට අමතරව ටිකක් ආందోళනාත්මක සිදුවීම් කිහිපයකට සිදුනා. ඒ පිළිබඳවත් කතාබහ කරනවා. සුපුරුදු විදිහට අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ආසියාන් සමුළුව හැමත් නැත්නම් අපි දීර්ඝ වශයෙන් කියනවා නම් Association of Southeast Asian Nations කියන දීර්ඝ නාමයෙන් හඳුන්වන ASEAN කියන සමුළුව ඊයේ නිමාවට පත් වුණා. මේ සමුළුවේ මෙවර නිමාවට පත්වීමේදී සැලකිය යුතු කරුණු කාරණා විදිහට මොන වගේ දේවල්ද අවධානයට ලක් වෙලා තියෙන්නේ? මොන වගේ තීන්දුව తీරනද අපිට දැනගන්න තියෙන්නේ?
දිලුක්ෂි, මේ සමුළුව සාමාන්‍යයෙන් වාර්ෂිකව පවත්වන එකක් නිසා මෙවැනි සමුළුවක අපිට එක එක හෙළාම කියන්න තමාරුයි ඔවුන් අත්පත් කරගත්ත ජයග්‍රහණ මොනවද කියලා. නමුත් මේ අවස්ථාව පාවිච්චි කරනවා මේ රාජ්‍ය නායකයන් තමන්ගේ තියෙන පොදු ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරලා සාකච්ඡාවක් පවත්වන්න, ඒ ගැන ඉදිරියේදී කටයුතු කිරීම ගැන යම්කිසි එකඟතාවයකට පැමිණෙන්න. ඉතින් මේ අවස්ථාවේදීත් ඔවුන් දකුණු චීන මොහොතේ සවුත් චයිනා සී එක දැනට ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ඒ සාකච්ඡා දිගින් දිගටම ඇති උනායි කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව මේ අතරතුරදී මේ සාකච්ඡා අතරවාරයේදී ඔබාමා ජනාධිපතිවරයාගේ පැමිණීමත් විශේෂ කාරණාවක් බවට පත් වුණා. මොකද මේ තමයි ඔහුගේ දුර කාලයේ අවසාන ආසියානු සංචාරය. ඉතින් මේ සංචාරයේදී ආසියානු කලාපයේ රටවල් වල නායකයන් සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීම, ඒ කියන්නේ සමුළුවට සමගාමීව මේ විදිහට සාකච්ඡා පැවැත්වීම විශේෂ කාරණයක් වුණා. මොකද ඔහු තමන්ගේ දුර කාලයේ අවසන් වෙන්නට කලින් ආසියාවේ කරන මේ අවසාන සංචාරය නිසා ඒ එක්කම ඔබාමා ජනාධිපතිවරයාගේ ඒ දුරකාල දෙකේම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් වුණේ ආසියාව කේන්ද්‍ර කරගත් ඇමරිකානු ප්‍රතිපත්තියක් කියන අදහස. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඔබාමා ජනාධිපතිවරයා මේ විදිහට ඒ ආසියානු නායකයන් හමුවීම ඉතාම වැදගත් කාරණාවක් බවට පත් වුණා.
මට මතකයි අපි ගිය සතියේදීත් මේ සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු කළා ඔබාමාගේ අවසාන ආසියානු සංචාරය පිළිබඳව. දැන් අමල්, ආසියාන් සමුළුවට දැන් ඔය මුඛ්‍ය වුණු කාරණාවලට අමතරව ටිකක් සමුළුව පටන් ගත්තෙත් ආందోళනාත්මක සිදුවීමකින්. බැරක් ඔබාමා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටේ අතර සිදු වුණු යම් කිසි වූ මතවාදීමේ තත්වයක් හේතුවෙන්. ඔබට මතක ඇති අපි මීට ටික කාලයකට කලින් පිලිපීන නව ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය පිළිබඳව කතා බහ කළා. ඔහු කොයි වගේ දේශපාලන පසුබිමක් තිබුණු අයෙක්ද, ඔහුගේ චර්යා රටාව කොහොමද කියන කාරණාවත් අපි විශේෂයෙන් කතා බහ කළා. මොකද පිලිපීන ජනාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධව අන්තර්ජාතික විවිධ වශයෙන් ඔහු නිර්වචනය වෙමින් තියෙන කාලවකවානුවක් නිසා ඇත්තටම ආසියාන් සමුළුවේදීත් යම් කිසි වූ මතභේදකාරී තත්වයක් ඇති වුණා. පිලිපින ජනාධිපතිවරයා කරපු යම් ප්‍රකාශයක් හේතු කරගෙන මා කැමැති යමල් මේ ප්‍රකාශයත්, එතකොට මේ ප්‍රකාශයේ හරහා අන්තර්ජාතිකව ඔහු පිළිබඳව තියෙන ප්‍රතිරූපයත් මේ වෙනකොට මොන වගේ තත්වයකද තියෙන කියලා දැනගන්න.
දිලුක්ෂි, මේ ලොකු ආందోళනාත්මක ප්‍රකාශයක් වුණේ රොඩ්රිගෝ ඩියුටර්ටේ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමක් කරා ජනමාධ්‍යවේදීන් ඔහු කොයි මොන වගේ සාකච්ඡාවක්ද ජනාධිපති බරක් ඔබාමා සමග පවත්වන්නේ කියලා. මොකද මේ ඔවුන් දෙපළගේ ද්විපාක්ෂික සාකච්ඡාවට කලින් ඇමරිකාව ප්‍රකාශ කළා තිබුණා පිලිපීනයත් සමග දැනට ඒ රටේ තියෙන මානව හිමිකම් පිළිබඳ කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ඔබාමා ජනාධිපතිවරයා කැමැත්තෙන් ඉන්නවයි කියලා. පහුගිය මාස දෙක කියන කාල සීමාව ඇතුළතදී ෆිලිපීනයේ 3000කට අධික පිරිසක් මත්කුඩු සහ ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යයි සැකකරන පුද්ගලයන් පොලිසිය විසින් මරා දමලා තියෙනවා. ඉතින් මේ කාරණාව නිසා මානව හිමිකම් පැත්තෙන් ෆිලිපීනය අද ආందోళනයට පත් වෙච්ච, ඒ වගේම ජාත්‍යන්තර අවධානයට ලක් වෙච්ච රටක් කියන වටපිටාවක තමයි ඔබාමා ජනාධිපතිවරයා කියලා තිබුණේ ඔහු බලාපොරොත්තු වෙනවායි කියලා මානව හිමිකම් පිළිබඳ අවධානය යොමු කරන්න ඔහු ඩියුටර්ටේ ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවදී මේ ප්‍රශ්නය අහපුවාම පිලිපීන ජනාධිපතිවරයාට ඇත්තටම තදින්ම කේන්ති ගිහිල්ලා ඔහු ප්‍රකාශ කර සිටියා මෙවැනි දෙයක් සාකච්ඡා කිරීම ඔහු ප්‍රතික්ෂේප කරනවා. පිලිපීනය කියන්නේ ස්වාධීන ස්වෛරී රාජ්‍යයක්, ඒකට කාටවත් ඇඟිලි ගහන්න බෑ. මේ කවුද මේ ඔබාමා මේ අහන්න පුද්ගලයා කවුද? ඔහු වෛශ්‍යාවකගේ පුත්‍රෙක් කියලා හැඳින්වීමක් කළා. ඉතින් මේක තමයි ඇත්තටම තව රාජනායකයෙකුට මේ විදිහට අපහාස කිරීම නිසා ධවල මන්දිරය මේ කාරණාව සම්බන්ධයෙන් ඔවුන්ගේ කනස්සල්ල ප්‍රකාශ කළේ ඔවුන් දෙපළ අතර තියෙන්නට නියමිතව තිබුණු ඒ මුණගැසීම ඔවුන් අවලංගු කරා. ඒ විදිහට තමයි ඇමරිකාව තමන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කළේ. නමුත් පසුව මේ දෙපළ රාත්‍රී භෝජන සංග්‍රහයේදී එකට හමු වෙලා එකළඟ වාඩි වෙනවයි කියලත් ෆිලිපීන රජය නිවේදනය කරා. නමුත් ඔබාමා ජනාධිපතිවරයා මේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී එකම මේසේ, නමුත් ඩියුටර්ටේ ජනාධිපතිවරයා අහලකටවත් ගියේ නැහැ. ඒ නුගිය බව ඔවුන් බොහොම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ඇත්තටම මේ තමන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කිරීම සඳහා.
ඔව්, මේක විශාල වශයෙන් ජාත්‍යන්තරයේ අවධානයට ලක්ුණු කාරණාවක් බවට පත් වෙලා තිබුණා. ඇත්තටම ওই කතාව වැඩියෙන්ම අවධානයට ලක්ුණේ ඩියුටර්ටේ පිලිපින ජනාධිපතිවරයාගේ මීට කලින් ඔහු සඳහන් කරලා තිබුණු ප්‍රකාශ. මෙවැනි වූ අසභ්‍ය ආකාරයෙන් පුද්ගලයන් හඳුන්වා දී මොහු සිදු කරන ලැබුවා පාප් වහන්සේ වෙනුවෙන්, ඒ වගේම පිලිපීනයේ සිටින ඇමරිකානු තානාපතිවරයා වෙනුවෙන්, ඇමරිකානු රාජ්‍යනායකවරයා වෙනුවෙන් යම් කිසි වූ නොහොඹිනා වචන ඔහු පාවිච්චි කරමින් මේ පුද්ගලයන් හැඳුන්වුවා. තවමත් ඇත්තටම සමස්ත ලෝකයේම මේ ප්‍රතිචාරය පිළිබඳව කතාබහ වෙමින් තියෙනවා. දැන් පිලිපීන ජනාධිපතිවරයාගේ කතාබහෙන් පස්සේ අපි තවත් මේ වගේ ටිකක් තිරිංග නොමැති ප්‍රකාශ හදිසියෙනිකුත් කරන ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳවත් අවධානය යොමු කරමු. ඔහු පිළිබඳවත් අපි නොයෙක් විට කතාබහ කළා එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ මූලික කරගෙන. ඔබට මතක ඇති අපි ගිය සතියේදී කතාබහ කළා ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාගේ මෙක්සිකෝ සංචාරය පිළිබඳව. එහිදී අපි කතාබහ කළා ඔබට මතක ඇති අර මෙක්සිකෝවත් ඇමරිකා වත් අතර බාධක තාපයක් ඉදිකිරීම සඳහා යම් කිසි වූ මතභේදකාරී කතාවක් ඇති වුණායි කියලා. දැන් මේ සතිය වෙනකොට එහි ඈඳුතු තත්වයක් අපිට වාර්තා වෙනවා. යම් යම් පුද්ගලයන්ට මේ කරුණු දැඩි ලෙසින් බලපාලා තියෙනවා කියලා. අපි කැමැති යමල් මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු කතාබහ කරන්න මීළඟට.
දෙඩුක්ෂ, අපි ගිය සතියේ සාකච්ඡා කරා වගේ ට්‍රම්ප් මෙක්සිකෝ නුවර ඒ ඇතිවෙච්ච සාකච්ඡාවලදී දෙපාර්ශවයේ ඇත්තට එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් තමයි ප්‍රකාශ කළේ. මෙක්සිකෝවේ ජනාධිපතිවරයා බොහොම පැහැදිලිවම කිව්වා තාප්පයක් හදනවා නම් ඒකේ වියදම කිසිසේත්ම මෙක්සිකෝව බාරගන්නේ නැtei කියලා. නමුත් ට්‍රම්ප් ඇවිල්ලා කිව්වේ මේ තාප්පය හදනවා ඒකේ සම්පූර්ණ වියදම මෙක්සිකෝ විසින් දරනවා. මෙක්සිකෝව ඒක දරන ප්‍රමාණය 100%යි කියලා කිව්වා. නමුත් ඒක ආందోళනාත්මක කාරණාවකට පත් වුණා. ඒ එකම මෙක්සිකෝ රටේ ජනාධිපතිවරයා තමන්ගේ ජනතාව අතරතුරදී අප්‍රසාදයට ලක්වීමක් මෙතන සිද්ධ වුණයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ජනමත විචාරණ සංගණන වලින් රටේ ජනාධිපතිවරයාගේ අපි කියන මේ අප්‍රූවල් රේටින් එක 23%ක් දක්වා අඩු වෙලා තිබුණා ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව. ඉතින් මේ රැස්වීමට කපුකම කරපු රටේ මුදල් අමාත්‍ය ලුයි විඩිගරි කියන පුද්ගලයා මේ රැස්වීම ඇති කිරීම සඳහා ගත්ත ඒ ක්‍රියාමාර්ගයන් වෙනුවෙන් වගකීම අරගෙන ඔහු තමන්ගේ තනතුරෙන් ඉවත් වුණා. ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා එන්රිකේ පෙනේ නියටෝ බොහොම කැමැත්තෙන් ඒ ඉල්ලා අස්වීම බාරගත්තයි කියලා වාර්තා වෙනවා. ඉතින් ට්‍රම්ප් සමග තිබිච්ච ඒ මුණගැසීම ඔහුව මෙක්සිකෝ රට පිළිගැනීම නිසා මෙක්සිකෝව තුල පාලක පක්ෂය ඉතාමත් අප්‍රසාදයට පත් වෙලා තියෙනවා. මොකද දිගින් දිගටම ට්‍රම්ප් මෙක්සිකෝ ජාතිකයන් මේ කුඩුකාරයන්, එහෙම නැත්නම් අපරාධකරුවන්, ඒ වගේම ස්ත්‍රී දූෂකයන් අන්න ඒ විදිහට ඔවුන් දිගින් දිගටම හඳුන්වන නිසා තමයි මේ මෙක්සිකෝ ජනතාව මේ සංචාරයට මේ විදිහට විරුද්ධ වෙලා තියෙන්නේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ආందోళනාත්මක ප්‍රකාශයක් කළා තියෙනවා. මේ මම බැරි වෙලාවත් ජනාධිපති වුණොත් එහෙම දවස් 30න් IS ත්‍රස්තවාදය මුලින්ම උපුටලා දානවා මුළු ලෝකෙම කියලා. මේකත් ටිකක් ආందోళනාත්මක කතාවක් මේ සතියේදී ඔහු විසින් ප්‍රකාශයට පත් කෙරුණා. මොනවද අන්තර්ජාතික මාධ්‍ය සහ දේශපාලන තන්ත්‍රය මේ සම්බන්ධයෙන් පළ කරන අදහස්?
ඔව් දිල්දුක්ෂි, මේක ඇත්තට ඔහු ඔහුගේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීමේදී තමයි මේ විදිහට ඔහු කිව්වේ. මාසයක් ඇතුළතදී IS සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඒ විනාශ කරන ආකාරය ගැන ඔහු කිසිවක් සඳහන් කරන්නේ නැහැ කියලත් කියනවා. මොකද මේ තමන් පාවිච්චි කරන්න යන උපක්‍රම සතුරා දැනගත්තොත් ඒකට පිළියම් යොදන නිසා මේ කාරණාව ඔහු එළිදක්වන්නේ නැහැ කියලා ඔහුගේ මේ ප්‍රකාශයෙන් අදහස වෙලා තියෙන්නේ. ඇමරිකාවේ ප්‍රබල කොටසක් වන යුද හමුදාව සහ ඒ ආරක්ෂක අංශ වල සහය තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට එකතු කර ගැනීමේ අරමුණින් මේක කළා කියලා කියන්නට පුළුවන්. මොකද ඔහු මෙතන ප්‍රතිඥාවක් දීලා තියෙනවා යුද හමුදාවට වියදම් කරන මුදල් ප්‍රමාණය ඔහු දෙගුණ තෙගුණ කරන්නටත්, ඒ වගේම හමුදාවේ ප්‍රමාණය වර්ධනය කරන්නට, ඒ වගේම හමුදාවේ උපකරණ දැනට තියෙන ගුවන් නාවිකයේ උපකරණ තවත් වැඩිපුර ලබා දීමටත් ඔහු ප්‍රතිඥාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වෙනකොට දිල්රුක්ෂි ඔහුට ඇමරිකාවේ දැනට විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් තනතුරට හා සමාන නිලධාරීන් 88 දෙනෙක් මේ වෙනකොට ඔහුගේ අපේක්ෂකත්වය අනුමත කරලා ඔහුට සහාය දක්වලා තියෙනවා. ඉතින් ඔහුගේ මේ ප්‍රකාශය IS සංවිධානය කොයි ආකාරයෙන් විනාශ කළත් නැතත් ඔහු ඉලක්ක කරගෙන තියෙන්නේ ඇමරිකාවේ ආරක්ෂක අංශවල තියෙන ඡන්ද කියන එක නම් මේ කතාවෙන් පැහැදිලි.
ඔව්, දැන් ඊට පස්සේ තවත් සුවිශේෂී කතාවක් ශ්‍රී ලාංකිකයන් විදිහට අපිටත් වැදගත් වෙන කොටසක් මේ කතාවෙත් තියෙනවා. ඒ පිළිබඳව මම අවධානය යොමු කරන්න කැමැති. ඔබට මතක ඇති අපි දිගින් දිගටම කතා බහ කළා ඇමරිකාවේ නැෂනල් සිකියුරිටි ඒජන්සි, එහෙමත් නැත්නම් NSA කියලා හඳුනන බුද්ධිංශයට සම්බන්ධව කොන්ත්‍රාත්කරුවක විදිහට කටයුතු කරමින් හිටියේ එඩ්වර්ඩ් ස්නෝඩන්ගේ කතාව. ඔහු දැන් මේ වෙනකොට දේශපාලන රැකවරණ ලැබමින් රුසියාවේ සිටින්නේ. ඇමරිකාවෙන් ඔහුට පිටත් වෙන්න සිදු වුණේ ඇත්තටම ඔහු ඇමරිකානු රජයේ මැදිහත්ව ඒ වෙනකොට රහස්‍ය වශයෙන් ගිරගිය එක්තරා තොරතුරු සෙවීමේ වැඩපිළිවෙලක් හෙළිදරව් කිරීම නිසා. ඔබ දැන් මේ පිළිබඳව දන්නවා, මම ඉතාමත් ඉක්මනින් මතක් කරන්න. ඇමරිකානු ජනතාවගේ, ඒ වගේම විවිධ රාජ්‍ය නායකයන්ගේ, තවත් විශේෂිත ලෝකයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ තොරතුරු ඊමේල් මාර්ගයෙන්, දුරකථන මාර්ගයවලින් යම් කිසි වූ ආකාරයකට නිරීක්ෂණයකට ලක් කළා ඇමරිකානු රහස් ඔත්තු සේවා අංශ විසින්. ඉතින් මේක හෙළිදරව් කරන්න තමයි එඩ්වර්ඩ් ස්නෝඩන් මැදිහත් වුණේ. ඔහු මේ නිසා ජීවිත තර්ජනයට ලක් වුණා. අතරංගුවට පැත්වීමේ අවධානයෙන් මිදෙන්නට ඇමරිකාවෙන් පලා ගියා. පලා ගියේ හොංකොං වලට. හොංකොං වලින් ඔහු ඉතාමත් අභිරහස් විදිහට රුසියාව කරා ළඟා වුණා දේශපාලන රැකවරණ ලබා ගැනීමේ අභිලාෂයෙන්. හොංකොං වල ඉඳන් රුසියාවට යන්න තියෙන කාල සීමාවෙදී ශ්‍රී ලාංකිකයෙක් උදව් කරලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. එඩ්වර්ඩ් ස්නෝඩන් ආරක්ෂා කරගන්න. මේක මේ වෙනකොට අන්තර්ජාතිකව කතා බහට ලක් වෙන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. අපි ටිකක් මේ සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරු අපේ අසන්නන්ට කියමු.
ඔව් දිල්රුක්ෂි, ඇත්තටම 2013 ජූනි තමයි එඩ්වර්ඩ් ස්නෝඩන් හොංකොං නුවරට ගියේ. මේ ඇමරිකානු බලධාරීන් තමන්ව අත්අඩංගුවට ගැනීමට ඒ ගන්න උත්සාහය වළක්වමින් ඒකෙන් බේරිලා තමන්ට ආරක්ෂිත තැනකට යන්න කටයුතු සම්පාදනය කරන තුරු ඔහුට සති දෙකක් රැඳීන සිද්ධ වුණා. ඉතින් මේ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරු ඔහුව රඳවා ගැනීම, තබා ගැනීම සඳහා පාවිච්චි කරයි කියලා කියන්නේ හොංකොං නුවර දැනට සරණාගතයන් හැටියට ජීවත් වෙන ඒ රටේ දේශපාලන රැකවරණය බලාපොරොත්තුෙන් ඉන්න පුද්ගලයන් කියලා කියනවා. ඉතින් ඒ පුද්ගලයන් අතරින් පුද්ගලයන් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයන් කියලා හඳුනාගෙන තියෙනවා. ඔවුන්ගේ ඡායාරූප මේ වෙනකොට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. ඉතින් ඒ දෙපළ අවස්ථා දෙකකදී කොතරම් තමන්ට අමාරුකම් තිබුණත් එඩ්වර්ඩ් ස්ටෝඩන්ට ඒ රැකවරණය දීමට කටයුතු කළයි කියලයි වාර්තා වෙන්නේ. ඉතින් මේ කාරණාව එළි දැක්වෙන්නේ දිරුක්ෂි අද එඩ්වර්ඩ් ස්ටෝඩන් සම්බන්ධයෙන් වාර්තාමය චිත්‍රපටයක් එළි දැක්වීමට නියමිතයි. මේ චිත්‍රපටයේ මේ පුද්ගලයන් පිළිබඳවත් නිරූපණය වෙනවයි කියලයි අපිට දැනගන්නට තියෙන්නේ. එඩ්වර්ඩ් ස්ටෝඩන්ගේ කතාවේ ශ්‍රී ලාංකිකයන් දෙපළකුත් කොනක ඉන්නවයි කියන එක තමයි අපිට කියන්න පුළුවන්.
අර කතාවක් තියෙනවනේ කොහෙ ගියත් එතන ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා කියලා නේද? ඒක තව තවදුරටත් මේකෙනුත් සනාථ වෙනවා. දැන් එඩ්වර්ඩ් ස්නෝඩන් වගේම තවත් ආන්දෝලනාත්මක චරිතයක් තියෙනවා. ඔබ ඔහු හොඳින්ම දන්නවා. ඔහු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ජුලියන් අසාන්ජ්. ජුලියන් අසාන්ජ්ගේ විකිලීක්ස් වෙබ් අඩවියෙන් හෙළිදරව් කරපු කරුණු හේතුවෙන් ඔහුත් මේ වෙනකොට තර්ජනයට ලක් වෙලා තියෙන පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. තවත් හේතුකුත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. වසර 2010 ස්වීඩනයේදී ඔහු ලිංගික අපචාරයකටත් සම්බන්ධයි කියලා ස්වීඩන් රජය විසින් යම් කිසි වූ චෝදනාවක් ගොනු කරනු ලැබුවා. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ජුලියන් අසාන්ජ් දැනට දේශපාලන රැකවරණ ලබා සිටින එංගලන්තයේ තියෙන ඉක්වදෝර තානාපති කාර්යාලයට පැමිණිලා ස්වීඩන් බලධාරීන්ට මේ ප්‍රශ්න කිරීම සිදු කළා. යම් කිසි වූ නිගමනයකට එන්නට අවස්ථාව සැලසුනා කියලා. ඉන් අනතුරුව යම් යම් තොරතුරු අපිට වාර්තා වෙනවා ජුලියන් අසාන්ජ් සම්බන්ධයෙන් ස්වීඩන් රජය අරගන්නට සූදානම් වෙන පියවර විදිහට. මා කැමැති යමල් මේ වෙනකොට මේ නඩුවේ තියෙන තත්ත්වය පිළිබඳව කරුණු දැනගන්න.
ඔව් දිලුක්ෂි, දැන් ජුලියන් අසාන්ජ් 2012 ජූනි මාසේ ඉඳලා ඉන්නේ ලන්ඩන් නුවර තියෙන එක්වඩෝ තානාපති කාර්යාලේ. ඔහු ඇත්තරම තානාපති කාර්යාලේ කිව්වොත් හිරවලා ඉන්නවා කිව්වොත් ඒක නිවැරදි. නමුත් තවමත් ස්වීඩනය ඔහුට විරුද්ධව තියෙන චෝදනා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන නිසා ඔහුට ඇත්තට නිදහසේ තානාපති කාර්යාලයෙන් එළියට ඒමට අවස්ථාවක් නැහැ. නමුත් දැන් ඉක්වඩෝ රජය ප්‍රකාශ පත් කරලා තියෙනවා ඔවුන් කැමතියි කියලා ස්වීඩන් බලධාරීන් අවශ්‍ය නම් ජුලියන් අසාන්ගෙන් ප්‍රශ්න කිරීමට. ඒ ප්‍රශ්න මොනවාදයි කියලා ලිඛිතව ලබා දුන්නොත් ඒ ප්‍රශ්න ජුලියන් අසාන්ජ්ට ඉදිරිපත් කරලා ඉක්වඩෝ නිලධාරියෙක් විසින් මේවා ඉදිරිපත් කළා. ඒකට පිළිතුරු නැවතත් ස්වීඩන් රජයට එහෙම නැත්නම් ස්වීඩන් උසාවියකට සැපීමට ඔවුන් කැමතියි කියලා. ඒ එක්කම ඒ ස්වීඩනයේ අධිකරණයත් ලබන සතියේ විතර තීන්දුව කරන්නට නියමිතයි. අසාන්ජ්ට විරුද්ධව අරගෙන තියෙන වරෙන්තුව තවදුරටත් පවත්වාගෙන යනවද නැද්ද කියලා. මොකද මේ වරෙන්තුව 2010 ඉදිරිපත් කරපු වරෙන්තුව දැන් අවුරුදු 6ක් වෙලත් ඒ පිළිබඳ කිසිම ප්‍රගතියක් නැති නිසා උසාවියත් මේ පිළිබඳ යම් කිසි ප්‍රශ්න කිරීමක් කළා තියෙනවා බලධාරීන්ගෙන්. මොකද මේ විදිහට මෙහෙම තියන් ඉන්නේ. ඉතින් උසාවිය මේ වරෙන්තුව තවත් පවත්වාගෙන යනවද නැද්ද කියන කාරණාවට සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට නියමිතයි ලබන සතියේ. නමුත් ඉක්වඩෝ බලධාරීන් යම් කිසි ප්‍රමාණයකට නම්‍යශීලී බවක් මෙතන පෙන්වලා තියෙනවා, එකඟ වෙලා තියෙනවා ජුලියන් අසාන් ප්‍රශ්න කිරීමට ලක් කරන්නට. නමුත් ඒ යම් කිසි කොන්දේසි වලට යටත්ව
ත්‍රස්ත අවධානමට ලක් වෙලා තියෙන යුරෝපාකරයේ රටවල් පිළිබඳව කතාබහ කරද්දී මේ වෙනකොට ප්‍රංශය ප්‍රධාන ස්ථානයක් ගත රටක් බවට පත් වෙලා තියෙනවා. ඔබට මතක ඇති ප්‍රංශයට එල්ල වුණු ප්‍රධාන මට්ටමේ ප්‍රහාර කිහිපයක් පිළිබඳව ISIS සංවිධානය චාලි හෙබ්දෝ පුවත්පත් කාර්යාලයට එල්ල කරපු ඒ ප්‍රහාරය, ඊට පස්සේ ප්‍රංශයේ නිදහස් දිනයේ විදිහට සැලකෙන බැස්ටිල් උත්සවයට එක්තරා ට්‍රක් රථයක් පදවාගෙන ගිහිල්ලා ජනතාව විශාල සංඛ්‍යාවක් යට කළා, ඔවුන් මිය යාමට සැලසපු ඒ සිදුවීම, ඔපරා හවුස් වලට එල්ල කරපු ප්‍රහාරය, එතකොට ඔය ආපන ශාලා වලට එල්ල වුණු ප්‍රහාර, මේ වගේ නොයෙකුත් ප්‍රහාර කිහිපයක්ම කැපී පෙනෙන ත්‍රස්ත ප්‍රහාර විදිහට පසුගිය කාලවකවානුවේදී අපිට ප්‍රංශයෙන් අහන්නට ලැබුණා. ප්‍රංශ ජනතාව සහ අවට රටවල් තවත් බියට පත් කරමින් මේ සතිය වෙනකොටත් ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා කරපු සැලසුමක් පිළිබඳව අපිට වාර්තා වුණා ප්‍රංශයෙන්. අමල් වැඩිදුර විස්තර ඔබෙන් බලාපොරොත්තු වෙනවා අපි.
ඔව් දිලක්ෂ, මේ සතියේ තවත් ප්‍රංශයේ පැරිස් නුවර ත්‍රස්ත ප්‍රහාරයක් ඇති වෙයි කියන බිය ඇති වුණා. මොකද මේ සංචාරකයන් හුඟක් යන සංචාරක මධ්‍යස්ථානයක් හැටියට සලකන්න පුළුවන් පැරිස් නුවර තියෙන මේ නොටඩෑම් දේවස්ථානය. ඒ දේවස්ථානයේ අසල මෝටර රථයක් නතර කරලා තිබුණා, පර්ජෝ 607 වර්ගයේ කාර් එකක් නතර කරලා, ඒකේ කවුරුවත් කාර් එක ඇතුලේ නැතුව. පිටිපස්සේ සීට් එක උඩ ගෑස් සිලින්ඩර් එකක් තියලා ගිහිල්ලා තිබුණේ කියලා ඒ අසල හිටපු පුද්ගලයෙක් පොලිසියට දැනුම් දීලා තිබුණා. නමුත් පැය දෙකක් යනතුරුත් පොලිසියෙන් ප්‍රතිචාරයක් දක්වලා නැති නිසා අසල හිටපු අය ගිහිල්ලා මේ වාහනේ පරීක්ෂා කිරීමේදී ඒකේ පිටිපස්සේ තව ගෑස් පුරවපු සිලින්ඩර් පහක් විතර තිබුණයි කියලා පොලිසියට දැනුම් දීලා තිබුණා. පස්සේ පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරාට පස්සේ වුන් සොයාගෙන තියෙනවා මේ මෝටර රථයේ අයිතිකරුත්, ඒ වගේම මේ මෝටර රථයේ පදවගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකුත්, ඒ අන්තවාදී අදහස් වලට නැඹුරු පුද්ගලයන් දෙදෙනෙක් සහ IS සංවිධානයේ සැකකරුවෙක් හැටියට නම් කරපු තවත් පුද්ගලෙක් කියලා වාහනය සම්බන්ධයෙන් ඒ අයිතිකාරයන් සොයාගෙන යනකොට ඔවුන්ට අනාවරණය කරගන්නට හැකි වුණා. මේක ඇත්තටම ප්‍රහාරයක්ද එහෙම නැත්නම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කරපු පෙරහරුවක්ද කියන ඒ සැකයක් දැන් මතුවෙලා තියෙනවා. කෙසේ වෙතත් ප්‍රංශේ ජාතිකයන් 700ක් පමණ මේ වෙනකොට සිරියාවේ ඒ IS සටන්කාමින් සමග එක්ව කටයුතු කරනවා කියන එකත් වාර්තා වෙලා තියෙන ඒ වටපිටාව තුළ තමයි දැන් මේ යුරෝපයේ ප්‍රධාන නගරවල ඒ IS බීතිකාව වැඩි වෙලා තියෙන්නේ.
ප්‍රංශ ජාතිකයන් 700 දෙනෙක් සහභාගී වෙලා ඉන්නවා කියලා කියන්නේ සැලකිය යුතු සංඛ්‍යාවක්. ඉතින් මේක ඇත්තටම ලෝකයේ ත්‍රස්ත තර්ජන ඉහළ යාමේ ප්‍රවණතාව පිළිබඳව සලකා බලද්දී බොහෝ අවධානයට ලක් වෙමින් පවතින කාරණාවක්. ලෝකයේ තියෙන ත්‍රස්ත තර්ජන, අවදානම් සහගත තත්ත්ව, පුද්ගල චරිත, දේශපාලනික වටපිටාව, මේ සම්බන්ධව මේ සතිය වෙනකොට උණුසුම කාරණා විදිහට අපිට වාර්තා වුණු කරුණු කාරණා කිහිපය කෙරෙහි තමයි අද දවසේදී අවධානය යොමු කළේ. ඒ සම්බන්ධව සවිස්තරාත්මකව විස්තර ගෙනාපු AFP මාධ්‍යාලයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. අමල් බොහොම ස්තුතියි. ආයුබෝවන්. ලබන සිකුරාදා හමු වෙන තෙක්.
ආයුබෝවන් දිලක්ෂි.
එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා වැඩසටහනින් අනතුරුව වෙබ් අඩවියට යන්න. මේ විශේෂාංගයේ වෙනම විශේෂාංගයක් විදිහට වෙබ් අඩවියේ තියෙවි. විශේෂයෙන්ම අර ස්නෝඩන්ට පැන යාමට උදව් කරපු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වන වීඩියෝ පටයත් අපි ඇතුළත් කරනවා. ඒ ශ්‍රී ලාංකිකයන් කවුද කියලා ඔබට බලා ගන්න පුළුවන් වේවි. අන්තර්ජාලයට යන්න වැඩසටහන හවුරුනාට පස්සේ sbs.com.au/sinhalese.